දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටිනිස්සග්ගෝ සංසක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රමුතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මොකකින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන
නිර්වාණය යන මාතෘකා යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 6 වෙනි දේශනාවයි අද පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. පසුගියවර අවසානයේ අපේ පැවැත්වූ දේශනාවේදී අපි සඳහන් කළා අවිද්‍යාවේ ආශ්‍රයෙන් පිහිට කරගෙන ගොඩනගාගත් සකස් කරගත්තු භවය අවිද්‍යාවේ ආශ්‍රයන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වන හැටි ඒක අපි විස්තර කළේ එක්තරා විදිහක අර චිත්‍රපටි නාට්‍ය ආදී එක්තරා උපමා කතාවක් ආශ්‍රයෙන්. ඒකට මුල හැටියට අපි ගත්තේ බුදු පියාණන් වහන්සේ සංයුත්ත නිකායේ සද්දුල සූත්‍රයේ සඳහන් කරන එක්තරා චරණ චිත්‍ර උපමාවක්. ඒ කියන්නේ ඒ කාලේ දඹදිව තිබුණු චරණ නමැති චිත්‍ර වර්ගයක් ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ චරණ චිත්‍රයටත් වඩා පිට විසිතුරිය කියලා විචිත්‍රය කියලා. අන්නේ ඒ චරණ චිත්‍රටත් ආව මේ කාලයට ගැලපෙන හැටියට අපි චලන චිත්‍ර විදිහේම ඒකට සම්බන්ධ කරලා මේ චලන චිත්‍ර ආශ්‍රයෙන් චිත්‍රපටි නාට්‍ය ආශ්‍රයෙන් මේ සංස්කාරයන් ගැන විශේෂයෙන්ම යෝනිම ප්‍රතිසම්පාදයට අදාළ අනිකුත් කරුණු සාකච්ඡා කළා. අද ඒ විවරණ මාර්ගයෙන් තවත් ටිකක් ඉදිරියට යන්න බලමු. ඒ චලන චිත්‍ර කතාව ඇතුළත් වන සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තයේ 2 වෙනි ගද්දුල සූත්‍රයේම අද කොටසේ සඳහන් වෙනවා ඒ බුදු පියාණන් වහන්සේ දක්වන එක්තරා චිත්‍රකුගේ උපමාවක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකේ පරිවර්තනීය වශයෙන් බැලුවොත් යම්සේ රජකෙක් හෝ චිත්‍රෙක් රජකෙක් කියන්නේ රෙදි සායම් පොවන්නේ රදවික් කියලා කියන්නේ රජකෙක් හෝ චිත්‍රකාරයේ ලෑල්ලක හෝ විත්තියක හෝ රෙදිපටක හෝ සතු ප්‍රහ මදටිය නිල් ආදී යම් සායමකින් සියලු අඟපසඟ සහිත ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් නිර්මාණය කරන්නේද එතෙම අශ්‍රිතවත් ප්‍රසඥයා රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පහම නිපදවනවා. නිපදවයි කියන එකයි බුදු පියාණන් වහන්සේ එතන ඒ දේශනාව අවසානයේදී ප්‍රකාශ කරන්නේ. මේ පංචපාදානස්කන්ධය චිත්‍රකුගේ නිර්මාණයකට උපමා කිරීම මගින් බුදු පියාණන් වහන්සේ අපට පෙන්වුම් කරන්නේ මේ පංචපාදානස්කන්ධය ඇති මේ පංචස්කන්ධය ඇති නිස්සාරත්වය. මේක ඇති කිස් බවයි ඒක තරාජක සකස් කරන ලද නිර්මාණය කරන ලද බවයි පෙන්නුම් කරන්නේ. මේ නිස්කාරත්වය මේ ශූන්‍යත්වය වඩා පැහැදිලිව පිළිකරන බුද්ධ දේශනාවක් අර ඉතාමත්ම ප්‍රකට දේශනාවක් සඳහන් වෙනවා ඛණ්ඩ සංයුත්තයේම පේන සූත්‍රය නම්. ඒ සූත්‍රය අගේන සංග්‍රහ ගාථා විතරක් ප්‍රමාණවත්. මේ අවස්ථාවට පේන පින්දුූපමං රූපං වේදනා බුද්ධූපමා මරීචිතූපමා සංඥා සංඛාරා කදූපමා මානූත මංච විඥානං දීපිතා විච්ච බන්ධුනා ආදිත්‍ය බන්ධු වූ සූර්ය බන්ධු වූ බුදුපජාණන් වහන්සේ විසින් රූපය පිනකින්දකට උපමා කොට වේදනාව දීප්තිගුලකට උපමා කොට සංඥා මිරිඟුලකට උපමා කොට සංස්කාරයන් සිසල් කඳකට උපමා කොට විඥානය මායාවකට උපමා කොට දක්වන ලදී දේශනා කරන ලදී කියන එකයි. එතකොට මේත් අපට පෙන්නවා ඒ පංචස්කන්ධය පිළිබඳව ඒවායේ නිස්සාරත්වය. විශේෂයෙන්ම පේන සූත්‍රයේ මේ උපමා පහෙන් කියන්නේ රූපය පෙන පිඬකට උපමා කිරීම වේදනාව දිය විදුරකට සංඥාව මිරිඟුවකට සංස්කාරයන් කෙසෙල් සඳකට විඥානයේ මායාවකට උපමා කිරීමෙන් විශේෂයෙන්ම මේ මෙන් පෙන්නු කරන්නේ එක්තරා විදිහට රැවටිලි ස්වරූපයක් මායාව විඥානයේ ප්‍රමණක් නෙවෙයි අර පේන පිටාදී ඒවායේ පෙනුමක් කියනවා එක්තරා ධන සංඥාවක් ගෙන දෙන දෙයක් ඒ වගේම වේදනාද දීබුගුල ඔය හැම එකකින්ම අනිස්සාරත්වයක් ශූන්‍යත්වයක් ප්‍රකාශ කරනවා ඒ වගේම රැවටිලි ස්වරූපයක් සඳහන් වෙන එක්තරා මායාත්මක ස්වභාවයක් විඥානය ගැන විශේෂයෙන් මායා කියලා ඒ කියන්නේ විඥාකාරී කුඩි විඥාවක් එහෙම නැත්නම් මායාකාරී කුඩි මායාවක් හැටියට බුදු පියාණන් වහන්සේ එතන විඥානය පිළිබඳව විස්තර කරනවා. එතකොට අපි අර මේ යදාගෙන ආපු කථා මාර්ගයේ ඉර සඳහන් කළා අර සංස්කාර ගැන ඒ සංස්කාරවල එහෙම නැත්නම් සංස්කාර මගින් ඒ චිත්‍රපට නාට්‍ය ආදී පින්නම් කරන මේ නාට්‍යමය ජවනිකා ඒවායේ ඉබෙනයි කියලා කියන තාත්විකත්වය දැන් කලා ලෝකයේ දිවෙනවා කියන්නේ තමයි තාත්විකත්වය. තාත්විකත්වය කියලා කියන්නේ මිරවටිලි ස්වරූපය. මිරවටිලි ස්වරූපය කියන්නේ ඒ නරමන්නන් මුලාවන්න මුලා කරවන්න හැකියාව ඇති තරම් හැබෑ ස්වරූප සැබෑ පෙනුමක් ඇති එකයි තාත්විකත්වය කියලා කියන්නේ. නාට්‍යයක් සාර්ථක වෙනවා කියලා කියන්නේ ඒක ඒ නරමන්නන් මුලා කරන්න ඒක සමත් නම් අනේක නිසා සැබෑ ස්වරූපයක් රැවටිලි බවක් කියන එක ඇතන හඟින්නේ. එතකොට මේ සංස්කාරයන්ගේ මේ රැවටිලි ස්වරූපයෙන් නැත්නම් මුලා කරන ස්වරූපයට හේතුව ඒකට උපකාර වන්නේ අවිද්‍යාවයි. මේ අපිට පේනවා අර අවිද්‍යාවත් සංස්කාරයන පසුබිමේ ඉඳගෙන තමයි මේ සියලුම මේ ලෝක ජවනිකාවල් රඳ දැක්වෙන්නේ. මේ විදිහට නාට්‍ය ආදී වල එහෙම අඳුම් තනඳුම් වලින් එහෙම නැත්නම් වෙස්මාරු කිරීම ඒ නළුවන්ගේ වෙස්මාරු කිරීම දේශවලාගෙන් තව ඒ වේදිකාදී සැරසිරියාදීන් ඒ උපක්‍රම වලින් කරන ඒ සංස්කාර වලින් කරන පැවතීම් වගේ තමයි ඒ විදිහටම තමයි මේ සංස්කාරයන් මගින් ගොඩනගන්නේ මේ පංචස්කන්ධය. එතකොට සංඛාර කියන වචනේ විශේෂයෙන්ම අර සකස් කරන නිපදවන කියන අර්ථයෙන් තිබෙන බව අපට මේ පේනවා. චිත්‍රපටියක නාට්‍යයේදී ඒ තාක්ෂික ස්වරූපයෙන් සැබෑ ස්වරූපයෙන් ඒ චිත්‍රපට නරඹන්න මුලාවන්නාකින් මේ ලෝකයේ තිබෙන සජීව අජීව වස්තුන්ගේ සැබෑ ස්වරූපයෙන් බලු බල්මට ඇත්තින් කියලා හිතන විදිහ සැබෑ ස්වරූපය නිසා සිලසහිත ලෝකයා මුලා වෙන බවයි අපට මේ ධර්මයේ දක්වලා තිබෙන්නේ. අපි කලින් උත්තර දේශනාවක සඳහන් කළ ගාථාවක පද දෙකක් මේ අවස්ථාවෙත් මතක් කරගත්තොත් මොහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බරූපෝව තිස්සති. ඒතන කියෙන්නේ මෝහයට බැඳුනා වූ මෝහයට සම්බන්ධ වූ තැනැත්තාට මෝහෙන් යුක්ත තැනැත්තාට මේ ලෝකය භබ්බරූපෝව තිස්සති. භව්‍ය රූප භව්‍ය වශයෙන් පෙන්වනවා. භව්‍ය කියලා කියන්නේ වෙන්න පුළුවන් කියලා හිතන විදිය. ඒ කියන්නේ අර ලෝක ඇත්තක් කියලා හිතන විදියට ලෝකය පෙන්වනවා කියන එකයි එතන බුදු පියාණන් වහන්සේ එතන දේශනා කළා කියන්නේ. එතකොට මේ සංස්කාරයන්ගෙන් මේක කිවිදේ වලින් තියෙන්නේ සංස්කාරයන්ගෙන් එක්තරා විදිහක සකස් කිරීමක් වෙනවා. ඒ සකස් කිරීමට පසුබිම්වන්නේ අර අවිද්‍යා අන්ධකාරයයි. අවිද්‍යාවේ ඒ මෝහයෙන් තමයි සංස්කාරයන් මගින් නැති සකස් කිරීමක් කරන්නේ. මේ සංස්කාර කියන වචනේ මූලික අර්ථය සකස් කරන කියන අර්ථය වඩාත් ප්‍රකට වෙන සූත්‍රයක් අපට හමු වෙනවා. හඳ සංයුත්තේම කජ්ජනි සූත්‍රේ. ඒ කජ්ජනි සූත්‍රයේ අර එක් ස්කන්ධය පිළිබඳව ඒ මූලික පද විග්‍රහ කරන අතර සංඛාරාදීන් පදය තෝරන්නේ එන්න මේ විදිහටයි. කිංච භික්ඛවේ සංඛාරේ වදිත සංඛතං අභිසංකරොන්ති කි භික්ඛවේ තස්මා සංඛාරාති උච්ඡන්ති. කිංච සංඛතං අභිසංකරොන්ති රූපං රූපස්සාය සංඛතං අභිසංකරොන්ති වේදනං වේදනස්සාය සංඛතං අභිසංකරොන්ති සංඥං සංඥස්සාය සංඛතං අභිසංකරොන්ති සංඛාරේ සංඛාරත්තාය සංඛතං අභිසංකරොන්ති විඥානං විඥානත්තාය සංඛතං අභිසංකරොන්ති. මේ කියෙන්නේ මේ මහණෙනි තුන්ක විස්තරයේ සංඛාරයේ වගේ මහණෙනි මොකට සංස්කාරයන් යයි කියවුද? සංස්කාර කියලා කියන්නේ මොන වටද? රූපං මොන අර්ථයෙන්ද කියන එකයි එතන පෙන්නු කරන්නේ. රූපං රූපත්තාය සංඛතං අභිසංකරොන්ති इति විස්තරේ තස්මා සංඛාරාති විච්ඡන්ති. සංඛතයක් ඒ කියන්නේ සකස් කරන ලද්දක් සකස් කරන ලද දෙයක ස්වરૂපයකට පත් කරන්නේ යමකින්ද ඊට සංස්කාරයයි කියනු ලැබේ. ඊට කුමද්ද මේ සකස් කරන දේ සකස් කරන ලබන දේ රූපං රූපස්සාය සංසතං අභිසංකරං රූපය රූප බවට රූපස්සාය කියලා කියන්නේ රූපත්වයට රූපස්කන්ධය රූප රූපස්කන්ධයක් බවට පත් කරන්නේ යමකින්ද ඒ සංස්කාරය ඒ විදිහටම වේදනාව වේදනාවක් බවට සංඥාව සංඥාවක් බවට සංස්කාර සංස්කාර බවට විඥානය විඥානයක් බවට මෙන්න මේකත්ම කරන්නේ එතකොට මේ සංඛාර මේකත් ඔබා සංඛාරවල මෙතන අරුම ගැඹුරම තැන සංස්කාර සංස්කාර බවට පත් කරන්නේ සංස්කාර වලින් කියන එක ඒ තරම්ම මෙතන සියුම් අර්ථයක් මෙතන තිබෙනවා එතකොට මේනුත් ඔබට පෙන්නේ අර සංස්කාර වලින් කෙරෙන එක්තරා විදිහක සකස් කිරීමක් ඒ එක්තරා මමපෑමක් වෙන ඉඩය මේ සංඛාර වල තිබෙන මේ අර්ථය අපට පෙන්නවා වඩාත්ම දැන් චේතනාවලින් නිපදවන ලද කියන අර්ථය සම්බන්ධයි. සංඛතං කියලා කියන්නේ සංඛත කියන්නේ සංස්කාරයන්ගෙන් නිපදවන ලද කියන එක. මේ භෝවිතේ දෙනවා අபிසංඛතං අபிසංචේතිතං කියන පද දෙක සමානාර්ථවන් ලෙසට. ඒ කියන්නේ අபிසංඛත කියලා කියන්නේ විශේෂ වශයෙන් සකස් කරන ලද කියලා කියන්නේ අபிසංචේතිතං චේතනාවන්ගෙන් නිපදවන කියන එක. එතකොට මෙතන පේනවා මේ චේතනාවලට තියෙන සම්බන්ධය. චේතනාවලින් චේතාවලින්ම සකස් කරන ලද්දා චේතේති පකප්පේති කියන වචන දෙකත් එකට සඳහන් වෙනවා චේතනා ප්‍රකල්පනාදීන් කල්පනාවලින් චේතනාවලින් සකස් කරන ලද්ද දෙයක් මේක එතකොට සිතින්ම ගොඩනගාගත් දෙයක් කියන එකයි මේ අවසාන වශයෙන් මේ කියෙන්නේ මේ පංචස්කන්ධයම අන්තිම පරිච්ඡේදයෙන් ගත්තාම අවසාන වශයෙන් සලකලා බලනකොට මෙතන තිබෙන්නේ සිතින්ම ගොඩනගාගත් දෙයක් මේ පහම අර චිත්‍ර උපමා ආදීන් පෙන්නුම් කරන්නේ ඒකයි එතකොට මෙබඳු මේ සංස්කාරයන් ගැන අපි දැන් විශේෂයෙන් මෙතන සඳහන් කළේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය ගැන කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම අපට සිහිපත් කරගන්න පුළුවනි දැන් කාය සංඛාරා වචී සංඛාරා මනෝ සංඛාරා කියලා සංස්කාර තුන් වර්ගයක් ධර්මයේ දැක්වෙනවා විශේෂයෙන්ම පින් පව් ආදිය වෙනත් කර්මයට සම්බන්ධ පද තුනක් ඒක සත්‍ය කර්ම රැස් කරගන්නේ මේ විදිහට කාය සංස්කාර කයින් වචනින් මනසින් කියලා. එතකොට මේ සංස්කාර රැස් කිරීමට උපකාර වන්නේ එක්තරා විදිහක අවිද්‍යාවක්. පසුබිමේ තිබෙන අවිද්‍යාවක්. අර නාට්‍ය චිත්‍රපටි ආදිය ගැන කිව්වා වගේ. මෙන්න මේ අවිද්‍යාවක් සංස්කාරත් අතර ඇති සම්බන්ධතාව ඉතාමත් හොඳින් පැහැදිලි වෙන එක්තරා සියුම් ධර්ම කොටසක් තම වටිනා ධර්ම කොටසක් වෙනවා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සංචේතනීය වග්ගයේ සංචේතනීය සූත්‍රයේ ඒ සූත්‍රයේ සඳහන් වෙන හැටියට දැන් යම් කිසි දෙයකට ක්‍රියාකාරීත්වයක් ආරෝපණය කරන්නේ යම් කිසි දෙයකට ක්‍රියාකාරීත්වයක් ලෝකයේ ආරෝපණය කරන්නේ ඒ දෙය ඒකකයක් හැටියට සැලකීමෙන් ඒක ඝන සංඥාවෙන් ඒකකයක් හැටියට සැලකීමෙන් අනිත් පැත්තට බලනකොට යම් කිසි ක්‍රියාකාරීත්වයක ක්‍රියාවක් පෙනෙන දෙයකට තැනකට යම් කිසි ඒකකත්වයක් නැත්නම් කර්තෘත්වයක් ආරෝපණය කරන සිටදී ලෝකේ තිබෙනවා අපි අර දියසුලි උපමාව ගැන කියන කොටත් කිව්වේ ඒ දියසුලිය ඈතින් ඉඳන් බලනකොට මේක එකම මධ්‍යස්ථානයක් වගේ ආයතනයක් වගේ ඒ වගේ අර යම් කිසි ක්‍රියාකාරීත්වයක ක්‍රියාවක් පෙනෙන තැනකට ඒකකයක් කියලා කියනවා එතකොට මේ අවිද්‍යාවයි උපකාර වන්නේ මේ සංස්කාර හට ගැනීමට යවිද්‍යාවේ මූලික ප්‍රස්තුතිය මූලිකම කාරණයක් තමයි මේකට මධ්‍යස්ථානය එහෙනම් මේ මධ්‍යස්ථානයක් වශයෙන් ඒකකයක් තිබෙනවා එතකොට මේ කාය සංස්කාර එනත්නම් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන ඒවා ඇතිවීමට හේතු හැටියට දක්වන්නේ බුදු පියාණන් වහන්සේ අර සංචේතනීය වාග්යේ සූත්‍රයේ කියන සූත්‍රයේ අවිද්‍යාවයි මේක පැහැදිලි වෙන්නේ මේ විදිහටයි සූත්‍රය තරම දිගයි නමුත් අපි කොටස් තුනකට කඩලා ඒ අර්ථය තේරුම් ගන්න පහසු වෙන හැටියට කොටස් තුනකට කඩලා විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ කායවා භික්ඛවේ සති කාය සංචේතනා හේති උප්පජ්ජති අච්ඡත්තං සුඛ දුක්ඛං වාචායවා භික්ඛවේ සති වචී සංචේතනා හේති උප්පජ්ජති අච්ඡත්තං සුඛ දුක්ඛං මනීවා භික්ඛවේ සති මනෝ සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං අවිද්‍යා පත්‍යාව එතකොට මේ පළමුවෙන් කොටස හැටියට අරගෙන අපි මේක අර්ථය බලමු කායවා භික්ඛවේ සති කාය සංචේතනා හේතු මහණෙනි කයක් ඇති කල්හි කාය සංචේතනා හේතු කියන්නේ කය අරමුණු කරගත් චේතනාවන් නිසා, කය අරමුණු කරගත් සිටිවිලි නිසා උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. කෙනෙකුට ආජ්ජාතික වශයෙන්, ඒ කියන්නේ අතුලති කල්පසික වශයෙන් සැප දුක් හටගන්නේ. කය කියලා දෙයක් තියෙනවා කියලා හිතාගත්තාම ඒ කය අරමුණු කරගත්තු සිටිවිලි නිසා කෙනෙකුට සැප දුක් ඇති වෙනවා. මේ කය කියන්නේ මහා වැඩ ගොඩක්, මහා කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්. නමුත් අවිද්‍යාව නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේක එකක් කියලා, ඒකකයක් හැටියට, අන්න එතකොට අර කාය සංචේතනාවලට ඉඩදී වෙනවා. ඒ කය අරමුණු කරගෙන හිතවිලි ඇති කර ගන්න පුළුවන්. එහෙම ඇති කරගෙන කෙනෙක් සැප දුක් විඳිනවා. ඒකයි මෙතන කියවෙන්නේ. ඒ විදිහටම වාචාය වාදිකවේ සති වචී සංචේතනා හේතු. වචනේ භාෂාව ඒවත් ඒ වගේම අකුරු පදාදී රාශියකින් හැදුණු දෙයක්. නමුත් මේ වචනේ හෝ ඇතැයි කියලා ඒකකයක් හැටියට ගත්තු කල්ලි වාචාය වාසති වචී සංචේතනා හේතු. ඒ වචනේ පිළිබඳ චේතනා හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් හටගනි. ඒ වගේම මනස, මන්ත කියන්නේ මනස කියලා අමුතු දෙයක් නෙවෙයි. ඒකත් අර වෙන ආගම් වල තිබුණට ආත්මයක් හැටියට අර විදිහම සිටිවිලි රාශියක් වගේ. නමුත් මෙතනත් මනේවාදික. නමුත් කෙනෙක් හිතනවා මනස කියලා දෙයක් තියෙනවා කියලා. ඒ මිස්සාගත්තු නිසාම මනස අරමුණු කරගෙන අර සැප දුක් ආධ්‍යාත්මික වශයෙන් ඇතුළතින් විඳිනවා කියන එකයි කියන්නේ. ඒ ඡේදයේ අවසාන වෙන පදයේ විශේෂයෙන් වැදගත් වෙනවා. අවිද්‍යා පත්‍යාව මේ හැම එකක්ම වෙන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන කියන එකයි කියන්නේ. අවිද්‍යා පත්‍යාව. එතකොට ඊළඟට අපි දෙවෙනි කොටස හැටියට ඒ සූත්‍රයේ ඊළඟ හරිය බලමු. සාමං වා දීක්කවේ කාය සංඛාරං අபிසංඛරෝති යං පත්‍යාස සං උප්පජ්ජති ආජ්ජත්තං සුඛ දුක්ඛං. පරිවාසකං දීක්කවේ කාය සංඛාරං අபிසංඛරෝති යං පත්‍යාස සං උප්පජ්ජති ආජ්ජත්තං සුඛ දුක්ඛං. සම්පජානෝ වාතං දික්කවේ කාය සංඛාරං අபிසංඛරෝති යම්පත්‍යාස තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. අසම්පජානෝ වාතං දික්කවේ කාය සංඛාරං අபிසංඛරෝති යම්පත්‍යාස තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. ඒ විදිහේ අදහස මහණෙනි, තෙමීම හෝ කාය සංස්කාරයන් ඇති කර ගන්නවා, සකස් කර ගන්නවා අபிසංඛරෝති යම් පත්‍යාස සං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. එය ප්‍රත්‍ය කරගෙනම ඔහු ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් විඳිනවා. ඒ කියන්නේ යමක් හේතු කරගෙන ඇතුළතින් සැප දුක් විඳිනේ කරයිද, එබඳු වූ කාය සංස්කාරයන් දෙමීම හෝ නිපදවා ගනී. ඒ වගේම පරිවාස අනුමුත් ඒ වගේම අර කාය සංස්කාරයන් නිපදවා දෙන ඔහුට අර සැප දුක් කිස්සුවලට හේතු වෙනවා. ඊළඟට වාක්‍යයෙන් කියවෙන්නේ සම්පජානෝ වාතං දික්කවේ කාය සංඛාරං අபிසංඛරෝති. ඒ දැනුවත්වත් කෙරෙනවා, අසම්පජානෝ නොදැනුවත්වත් කෙරෙනවා. අර්ථසාරය වශයෙන් ගත්තොත් මේ දෙවෙනි ඡේදයෙන් කියවෙන්නේ අර කාය සංස්කාරයන් මේවත් සමන්ටත් ඇති කරගන්න පුළුවන්, ඒ වගේම අනුමුත් ඇති කරනවා. ඊළඟට මේවා දැනුවත්වත් වෙන්න පුළුවන්, නොදැනුවත්වත් වෙන්න පුළුවන්. එතකොට මේ කාය සංස්කාර ගැන කිව්වා වගේම අමුතුවෙන් පාලියෙන් නොකිව්වත් ඊනාට කියන සාමංවාදීත්වයේ වචී සංස්කාර, අර වචී සංස්කාර පිළිබඳව ඒ විදිහටම කියනවා. අර දෙ ආකාරයකට සමුනු සමුනු ඊළඟට දැනුවත් වෙන දැනුවත් වශයෙන් වචී සංස්කාර ගැනත් කියනවා, මනෝ සංස්කාර ගැනත් කියනවා. ඒක එතකොට මේ ගුරුනි කොටස හැටියට අපි ඉදිරියටත් කරනවා. අවසාන ඡේදයේ අවසාන කොටස ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට කියවෙන්නේ බුද්ධයාණන් හත් ඊළඟට ප්‍රකාශ කරන්නේ මේසු භික්ඛවේ ධම්මේසු අවිද්‍යා අනුපතිත අවිද්‍යායත්ේව අසේෂ විරාග නිරෝධා සෝඛායෝ නොහොති යං පත්‍යාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. සා වාචා නොහොති යං පත්‍යාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. සෝ මනෝ නොහොති යං පත්‍යාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. චිත්තං සං නොහොති වස්තුං සං නොහොති ආයතනං සං නොහොති අධිකරණං සං නොහොති යං පත්‍යාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. මේගේ අර්ථය මේසු භික්ඛවේ ධම්මේසු අවිද්‍යා අනුපතිතා. මහණෙනි, මේ කලින් කියාපු අවස්ථාවල මේ ධර්මයන් කියලා කියන්නේ අර කලින් කියාපු අර අවස්ථා කීපෙදීම අවිද්‍යා අනුපතිතා. අවිද්‍යාව ලුහු බඳින ලදී. ඒකේ අර්ථය අවිද්‍යාවට ඇඳිලා මේ හැම එකක්ම එන්නේ. අවිද්‍යාවට ඇඳිනු අවස්ථා ගොඩක් අර කලින් අපි සඳහන් කළේ කියන එකයි එතන කියවෙන්නේ. මේසු භික්ඛවේ ධම්මේසු අවිද්‍යා අනුපතිතා. අන්න එම නිසා අවිද්‍යාවත්වෝ අපේත විරාග නිරෝධා. නමුත් අවිද්‍යාවගේම නිරවශේෂය විරාග නිරෝධයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? සෝ කායෝ නහෝති යං පත්‍යාසං උපද්දති අජ්ජත්තං සුඛිතං. යමක් හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් නිදනය කරයිද, එබඳු ඒ වූ අය ඔහුට නොවන්නේ. ඒ වගේම සාවාචාන හෝති යං පත්‍යාසං උපද්දති අජ්ජත්තං සුඛිතං. යමක් හේතු කරගෙන ඇතුළතින් සැප දුක් ඇතිවන්නේද, එබඳු වචනය ඔහුට නොවන්නේ. සෝ මනෝ නහෝති. ඒ වගේම යමක් හේතු කරගෙන ඇතුළතින් සැප දුක් ගන්නේද, එබඳු මනසට ඔහුට නොවන්නේ. ඊළඟට ප්‍රකාශ වෙනවා චිත්තං සං නහෝති, වක්ඛං සං නහෝති, ආයතනං සං නහෝති, අධිකරණං සං නහෝති, යම් පත්‍යාසං උත්පද්‍යති අධ්‍යත්තං සුඛ දුක්ඛං. සායිතික වශයෙන් ඇතුළතින් සැප දුක් උපදීමට හේතු වූ චිත්ත, ඉදම, ආයතනය, කාරණය අහෝසි වෙනවා නැtei කියන එකයි කියන්නේ. චිත්තං යම් පත්‍යාසං උත්පද්‍යති අධ්‍යත්තං සුඛ දුක්ඛං. මෙන්න මේ නිතුඹ පින්නවා අර හයක් ඇtei කියලා ගත්තහම කය අරමුණු කරගෙන කාය සංස්කාර ගොඩනගිනවා. වචනය කියන එකට සත්‍යතාව වෙන විදිහට කියනවා නම් අපි දැන් අර මේ සමුදුරට පැහැදිලි කරනවා නම් අර මුල් කොටසෙන් කියෙන්නේ කායේ වාදික වේසති කාය සංකේතනා හේතු කියලා ප්‍රකාශ කළේ. කයක් ඇතයිගත් කල්හි, එහෙම නැත්නම් කය ඇත්ත වශයෙන්ම ඒකකයක් හැදියට සලකන සාත්, කය අරමුණු කරගත් සිටිවිලි නිසා ඇතුළතින් සැප දුක් විඳිනවා. ඒ වගේම වචනය පිළිබඳවත් මනස පිළිබඳවත් අවධාරණයෙන් කියනවා මේ හැම එකක්ම අවිද්‍යාව නිසා සිදුවෙන්නේ. මේවාට ඒකක තත්ත්වයක් දෙන්නේ ධන සංඥාවෙන් මේ අවිද්‍යාව නිසා. ඊළඟට කියන්නේ අර දෙවෙනි ඡේදය ගැන තව ටිකක් කල්පනා කරනවා නම් එතන කියන්නේ අමුත්තක් නෙවෙයි, අර ඒක තමා නිරුච්චරෙන්න පුළුවන්, අනුනිරුච්චරෙන්න පුළුවන් කියන්නේ. ඒ කාය සංස්කාර ආදිය ඒ විදිහට ඇති වෙන්නේ, ඇතිවීම තමන් නිරුච්චරෙන්න පුළුවන්, අනුනිරුච්චරෙන්න පුළුවන්, දැනුවත්වත් කරන්න පුළුවන්, නොදැනුවත්වත් කරන්න පුළුවන්. ඊළඟට අර අවසාන වශයෙන් කියන්නේ මේ හැම එකක්ම අවිද්‍යාවට සම්බන්ධයි. ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ වුණ යම් අවස්ථාවකද සම්පූර්ණයෙන්ම ඒ අවස්ථාවේ බාහිර වශයෙන් බලනකොට මේ පුද්ගලයාට කයක් තිබෙනවා, නමුත් හිතට වැටෙන්නේ නැහැ කයක්. බාහිර වශයෙන් වචන පාවිච්චි කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, නමුත් වචනේ හැබෑ දෙයක් හිතට පුද්ගලයා පිළිගන්නේ නැහැ. වචනේ කියන්නේ භාෂා ව්‍යවහාරය. ඊළඟට මනස කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා වගේ පේනවා. මනසට දැනෙන අරමුණු ආදිය එනවා, නමුත් ඒක මනස ඒකකයක් හිතට ගන්නේ නැහැ. අන්න ඒක නිසා අර අවිද්‍යායත්තේ වාසයට විරාග, ඒක නිසා ඇතුළතින් සැප දුක් හට ගන්නේ නැහැ. අවිද්‍යා නිරෝධේ සංස්කාර නිරෝධය. ඒ නිසාම නිරුම සැප දුක් නිරුද්ධ වීමක් කියන මේක නිවන් සත්‍යයයි. මේ නිවන් සත්‍යය පිළිබඳව රහසක් මෙන්න මේ සූත්‍රයේ ගැඹුරට තිබෙන බවයි අපට පෙනෙන්නේ. මෙතනින් එතකොට මේ කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර ගැන මේ සූත්‍රයේ ප්‍රකාශ වුණේ. ඒක අර අපි තවදුරටත් අර අපි කලින් සඳහන් කළ චිත්‍රපටි නාට්‍ය ආදියට සම්බන්ධ කරලා තේරුම් ගන්න උත්සාහ ගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් චිත්‍රපටියක නාට්‍යයක ඇති ඒ සංස්කාරයන් සංස්කාර වන්නේ අවිද්‍යාව ඇතිතා, ඒ අඳුර ඇතිතා, ඒ වෙස් වලා ගැනීම, ඊළඟට ඒ නළුවන්ගේ නිළියන්ගේ වෙස් වලා ගැනීම, ඇඳුම් පැළඳුම්, ඇඳුම් දෙදුම්, ඒ හැම එකකම සත්‍යතාව සැබෑ ස්වරූපය පවතින්නේ ඒවා හංගවන, එහෙම නැත්නම් මෝහ කරන අවිද්‍යාව නිසායි. අන්න ඒ නිසා දැන් මේ සංස්කාරවල සත්‍යතාවක්, සංස්කාරවල යමක් සැබෑ ස්වරූපයක් නැත්නම්න්නේ අර අවිද්‍යාවෙන් බවයි තේරෙන්නේ. යම් කිසි අවස්ථාවක ඒ අවිද්‍යාව නැති වුණොත් ඒ කොයි අන්දමේ සැරසිලි, කොයි අන්දමේ වෙස් වලා ගැනීම තිබුණා, ඒ නරඹන්නන්ට සැප දුක් ඇති වෙන්නේ නැහැ. ඒ එහෙම නැත්නම් ආස්වාදයක් ඇති වෙන්නේ නැහැ. අන්නේ ආස්වාදයක් ඇති නොවන අවස්ථාව තමයි අපි අර කලින් දේශනාවක සඳහන් කළේ අර කෝලිත උපතිස්ස දෙදෙනාට අර ගිරද්ද සමග්ගිය දකින්න අවස්ථාව. අන්න අර ප්‍රඥාව ආලෝකය පිටකින් එන ආලෝකයක් නෙවෙයි, ඇතුළටින් ආලෝකයක් මතුවන නිසා අර විදිහට extra දෙකීමක් ආවා. ඒක නිසා අර සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය නැති රැකිය. එතකොට මේන් අපිට පෙනෙන සංස්කාර කියන වචනේ ඇත්ත වශයෙන්ම අර්ථවත් වන්නේ අවිද්‍යාව පසුබිමේ. ඊළඟට බලනකොට අවිද්‍යාවත් සංස්කාරයත් දෙක පසුබිම් කරගෙනයි අර අනිකුත් සියලුම රැඳුම් සිදුවෙන්නේ. අපි අර නාම රූප විඥාන නාම රූප පිළිබඳව දැක්වූ කරුණු ගැන කල්පනා කරලා බලනවනම් මේ හැම එකක්ම ඒ කියන්නේ විඥානයේ ඒ නාම රූප පිළිගුවාදී විමාදී සිදු වෙන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ සත්‍යතාවයක් සංස්කාරයේ රැවටිලි ස්වરૂපය තිබෙන තාක් ඒ රැවටිලි ස්වરૂපය තිබෙන්නේ අවිද්‍යාවන්ටයි අවිද්‍යාව තිබෙන තාක් එතකොට මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ සංස්කාර කියන වචනේ පිළිබඳව එක්තරා දඩගත් අර්ථකාරයක් ඊළඟට තවත් කල්පනා කළ යුත්තක් තිබෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ දේනුව සඳහන් වෙන සංඛාරා කියන පදයේ නිදාන සංයුත්තේ විභංග කියන ඒ සූත්‍ර කොටසේ නිදාන සංයුත්තේම කියන කොටසට බුදු පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ කියපු මේ කාය සංඛාරා වචී සංඛාරා මනෝ සංඛාරා කියන වචන වලින් නෙවෙයි කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියල ඒක ටිකක් සමහර විට ගැටළු විදි අවස්ථාවක් වගේ පෙනෙන්නේ කතමී පොද්දිකේ සංඛාරා සයෝමී පිටකේ සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියලා ඊළඟට මේ මෙතන කියන මේ ඒක වචනින් කියන්නේ සාමාන්‍ය සංඛාරා කියන පදයේ බහු වචනින් බොහොම අසන් වල දකින්න ලැබෙන්නේ නමුත් මෙතන කියන්නේ ඒ සංඛාරා පදයේ විග්‍රහයේදී ඒක වචන ඇති කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ මනෝ සංඛාර නෙවෙයි චිත්ත සංඛාරෝ මේ මෙතනින් අදහස් කරපු දේ අපිට වඩාත් විස්තර වෙනවා චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසක තුමාත් සමග කරන ඒ ධර්ම සාකච්ඡාවේදී විසාක උපාසකතුමා අසන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ධම්මදින්නා තෙරණිය ප්‍රකාශ කරනවා මෙන්න මේ පද තුනේ අර්ථය අසංස පස්සාසා භෝ ආවුසෝ විසාක කායික ඒතේ ධම්මා කායපටිබද්ධා තස්මා අසංස පස්සාසා කාය සංඛාරෝ අව පීසාකයේ ආශ්වාස ප්‍රශ්වාස කියන දේවල් ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම ගැනීම හෙලීම මේවා කායික දේවල් කායිකා ඒති ධම්මා කාය ප්‍රතිපද්ධා මේ කියන දේවල් කය හා පිළිබඳ කය පිළිබඳ දේවල් තස්මා ආශ්වාස ප්‍රශ්වාස කාය සංඛාරෝ එදින කියන හැටියට කාය සංඛාරෝ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකයි මේ කර්ම පිළිබඳ කතාවක් මෙතන නෑ ඊළඟට වචි සංඛාර පිළිබඳව ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි උපේකවාහුසෝ විසාත විකක්කිත්වා විචාරිත්වා පච්චා වාචං බින්දති තස්මා විතක්ක විචාරා වචි සංඛාරෝ අවතිසාඛය කලමුවෙන් විතර්ක කොට විචාර කොට පසුව වචනයක් පිට කරන්නේ එම නිසා විතක්ක විචාරයෙන් වචි සංස්කාරය එතකොට වචි සංස්කාර කියන එකේ විග්‍රහය මොකක්ද විතර්ක විචාර අර අනුන් දනුන් දෙදුන් ආදියක් නෙවෙයි මෙතන කියන්නේ කර්මයට සම්බන්ධ දෙයක් නෙවෙයි විචාරක විචාර බලි බලනත් ඊළඟට තුන්වෙනි කාරණේ චිත්ත සංඛාරය ඒක තේරුම් කරන්නේ සංඥාච වේදනාච චේතසික ඒකේ ධම්මා චිත්ත ප්‍රතිපද්ධා තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරය සංඥා වේදනා කියන ධර්ම දෙක චේතසික දේවල් චෛතසික දේවල් මේවා චිත්ත ප්‍රතිපද්ධා චිත්තට සම්බන්ධ දේවල් ඒ නිසා සංඥාව සහ වේදනාව චිත්ත සංස්කාරය. ඒකට මින් යනෝ බලනකොට පටිච්චසමුප්පාදයේ දෙවෙනියන්ගේ හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ මෙතන මේ ආස්වාද ප්‍රස්වාද දෙක ඊළඟට විතර්ක විචාර දෙක වචි සංකාරය හැටියට ඊළඟට සංඥාව වේදනාව. දැන් අපි මෙතේ විග්‍රහ කරගෙන ආපු ක්‍රමයට අර සංස්කාරවල අර නාට්‍ය ආදී ගැන කියනකොට සැරසීම් කියන අර්ථයක් අපි මතු කරගත්තා. අර හැඳීම් සැරසීම් කියන අර්ථයක් තිබෙනවා. යමක් සකස් කරන අර්ථයක් තිබෙනවා ඒ විදිහට මෙතන බැලුවොත් මෙතන මේ ආශ්වාස ප්‍රශ්වාස ගැන මේ වෙනත් අපිට හිතා ගන්න තියෙන්නේ දැන් කායිකව කරන හැම ක්‍රියාවකදීම විශේෂයෙන්ම බරක් පිටවීම ආදී එහෙම නැත්නම් විහිඳ වෙන අවස්ථාවල් වල අපිට නොදැනුවත් වුන වගේ අපි සමහර විට හොඳින් හුස්මක් ගන්නවා ආශ්වාස ප්‍රශ්වාස කරනවා මේ ඒ කියන්නේ කය ක්‍රියාත්මක කරන මූලික කයේ තිබෙන මූලික ක්‍රියා ක්‍රියාකාරීත්වය මේ ආශ්වාස ප්‍රශ්වාසය ඊවගේම දැන් කෙලින්ම කියවෙනවා මේ වචි සංඛාර විග්‍රහයේදී උබ්බේ කෝආවසෝ විසාක විතක්කිතා විචාරෙත්වා පච්චා වාචං බින්දති කියලා. කලින් විතර්ක විචාර කරලයි වචනක් පිට කරන්නේ. මේ දෙන්නම අර හොඳටම මේක එක්තරා විදිහකට මේ සංස්කාරවල අර අරැඳීමක් බව. දැන් මේ කාලේ යොදන වචනයක් පෙරහුරුවක්. දැන් නාට්‍යයක් සමාජයට පෙන්වන්න කරන්න කලින් දවසේ සමහර විට එක්තරා පෙරහුරුවක් කරනවා. එහෙම නැත්නම් අරැඳීමක් සකස් වීමක් වෙනවා. අන්න ඒ වගේ වචනයක් පිට කරන්න කලින් විතර්ක විචාර කරනවා. ඒක නිසා තමයි සමහර විට අපට නොදැනුවත්ව ඉබේමත් වචන පිට වෙනවා අර හිතන අතරේ. විතර්ක විචාර වචී සංස්කාර වෙන්නේ කලින් විතර්ක කළා විචාර කළා තමයි වචන පිට කරන්නේ. අන්න ඒක නිසායි ඒක සංස්කාර අර්ථය දෙන්න ගැලපෙනවා. ඊළඟට සංඥාවක් වේදනාවක්. ඒක මෙතන චිත්ත කියන වචනය යොදලා තියෙනවා. මනෝ සංස්කාර නෙවෙයි. ඒකට හේතුව සංඥාවක් වේදනාවක් තමයි අර ඇත්ත වශයෙන් අපි දැන් මනෝ සංස්කාර කියලා ගත්තොත් අපි දැන් අර ප්‍රකට වශයෙන් පේන චේතනා ආදී මනෝ සංචේතනා කියලා දැක්වෙන සමහර විට අන්න ඒ චේතනාවලට පසුබිම් වන්නේ ඒකට මූලික අරහන්තිම් වශයෙන් යටින් පවතින්නේ මේ සංඥාවක් වේදනාවක්. සංඥාවල් වලින් වේදනාවල් වලින් යොමු වුණාම තමයි චේතනාව කියන ඒ අර වඩා ප්‍රකට ඒ අවස්ථාව පැනනගින්නේ. කර්ම පාප කර්ම කුසල කර්ම ආදී පිළිමට පවා සුදුසු මානසික තත්ත්වයක් ඇති වෙන්නේ. අන්න මේ අර්ථයෙන් බලනකොට අපිට පේනවා මේ සංඛාර කියන පදයේ මේ සියුම් කොටස මේ යටින් තිබෙන කොටස මේක හරියට අර දැන් මුහුණ දෙපා වෙන හිම කන්දක වැඩි කොටසක් තිබෙන්නේ වතුර යටටයි. යටයි. උඩින් ටිකයි පෙනෙන්නේ. අපි මේ කරන කායික ක්‍රියා සමූහයක්, වචනෙන් කරන ක්‍රියා සමූහයක්, මනසින් කරන සිතිවිලි ඒ චේතනා සමූහයකට යටින් තිබෙනවා මහා කන්දක්, මහා කඳු ගොඩක්. මේ ආශ්වාස ප්‍රශ්වාස කියන ඒ මූලික ක්‍රියාකාරීත්වය ඒ ජීවිතයක කෙනෙකුගේ ජීවිතයක් පිළිබඳ කල්පනා කරනවා ජීවමාන පුද්ගලෙක් හැටියට බලනකොට දැන් අපි කවුරුත් මූර්ඡා වෙලා කලන්ත වෙලා වැටුනහම අපි බලනවා හුස්ම වැටෙනවද කියලා. මූලික ක්‍රියාකාරීත්වය මේ පුද්ගලයා තුළ තිබෙනවද කියලා. ඒ වගේම කෙනෙක් එහෙම ක්ලාන්ත වෙලා වැටුනහම එහෙම සමහර විට ඒ කතා කරවන්න බලවනවා. වචී සංකරව ඒ විදිහට අර මේ එහෙම නැත්නම් දැනෙනවද කියලා බලනවා. සංඥා වේදනාව. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවනි මේ කෙනෙකුගේ ජීවමාන කෙනෙක්ද නැද්ද කියලා බලා ගන්න භාවිතා කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය. ඇතුළත තිබෙන ක්‍රියාකාරීත්වය. නමුත් මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ පවා අර කෙලෙස් සංගවිලා තිබෙනවා. අර අවිද්‍යාව සංගවිලා තිබෙනවා. ඒක නිසා තමයි මේවා සංස්කාර වෙන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලෙක් කල්පනා කරන්නේ මම හුස්ම ගන්නවා. මම කතා කරනවා. මම මට දැනෙනවා මට අඳිනවා කියලා ආදී වශයෙන් කල්පනා කරන්නේ. එතකොට අර හිම කන්දේ යට තට්ටු වගේ මෙන්න මේ සංස්කාරවල මේ සියුම් පක්ෂයේ අවිද්‍යාව සංගවිලා තිබෙනවා. අන්න ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේට කලින් ඒ සිටිය තාපසගුරු මේ සංසාර ගැටලුව විසඳීමට දරු උත්සාහය සමතේන් පමණක් කළ උත්සාහය නිරර්ථක වුණා. ඒ බුදු පියාණන් වහන්සේට කලින් සිටිය තාපසගුරු දැන් උද්දකරා පුත් ආලාර කාලාන් උද්දකරා පුත් ආදීන් ගැනීම සඳහන් වෙනවා. ඒ වගේ තව නොදුත් තාපසගුරු ඒ අය කල්පනා කළා මේ කයි ක්‍රියාකාරීත්වය වචනේ ක්‍රියාකාරීත්වය සිතේ ක්‍රියාකාරීත්වය හැකිතාක් දුරට මේවා සමනය කරාම මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. නමුත් මේවා සංස්කාර බවවත් ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා ඔවුන්ට එක්තරා විදිහක උතු කුටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. මේවා සියුම් කරගෙන ගියා. කාය සංස්කාර ඒ ආස්වාස ප්‍රස්වාස සංසිඳවා ගත්තා. ඊළාට වචී සංස්කාර හැටියට තියෙන මේ විතර්ක විචාරේවත් ඒවා නොදැනම ඒවා අර ධ්‍යාන උපකරණ මගින් ධ්‍යාන ඒ කමඨහන් මගින් යටපත් කරගත්තා. තාවකාලික සංසිඳවා ගත්තා. ඊළඟට නමුත් උන්ට එක්තරා ප්‍රශ්නයක් ආවා අර මේව සංඥා නා සංඥායතන තත්වේදී ඒ වචනයෙන්ම අපිට පේනවා එක්තරා විදිහක උතු කොටික තත්ත්වයක්. මේව සංඥා නා සංඥායතන මෙතන සංඥාවක් තියෙනවා කියන්නත් බෑ නැති කියන්නත් බෑ. මේ කාරණේ ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා මජ්ක්‍ධිම නිකායේ පංචත්වයේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ මේව සංඥා නා සංඥායතන පිළිබඳව ඒ තාපසවරුන්ට ඇති වුණු ගැටලුව. මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ සංඥා රෝගෝ සංඥා දණ්ඩෝ සංඥා සල්ලං අසංඥා සම්මෝහෝ ඒතං සංසං ඒතං පණිතං යදිදං මේව සංඥා නා සංඥායතන. ඒ කියන්නේ උන්ට වැටහුණා එක්තරා ප්‍රමාණයකට මේ සංඥාව රෝගයක් කරදරයක් සංඥාව රෝගයක් ගඩක් තුවාලයක් එහෙම නැත්නම් සල්ලං උලක්. නමුත් මේ සංඥාවෙන් මිදෙන්න යෝනකම තියෙන්නේ මේ අයට. නමුත් අනිත් පැත්තට බලනකොට අසංඥා සම්මෝහ සංඥාව එම්පිටිම නැති කරගත්තොත් එතන තියෙන්නේ මුලාවක් මෝහයක්. ඒක නිසා ඒ සංසන්තන් ඒ සංපණිතන් යදියන් මේව සංඥාන අසංඥායතන. ඒක නිසා මෙන්න මේක සාන්තයි මේක ප්‍රණීතයි. එනම් අර සංඥාව ඇතිත් නැති නැතිත් නැති විදිහේ සත්‍යයක් කියලා අන්නේ එතනින් උහි ඔවුන් නැවතුන. මෙන්න මේ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ අර උද්දකරා පුත්‍ර ආලාර කාලාමිත්‍ර ගන්න ඒ ආචාර්යවරුන් තව ප්‍රතික්ෂේප කරලා අබ්බ සංඛාර සමතේම සොයාගෙන. එතකොට මේ සමතේන් මේ සාමාන්‍ය අර ප්‍රාග් බෞද්ධ ඒ කියන්නේ බුද්ධ කාලයට කලින් හිටිය තාපසවරුන් ඔය නොයිකුත් අභිඥා ආදී වලින් ධ්‍යාන මාර්ග වලින් ධ්‍යාන වලින් කළ සමතයෙන් කවදාවත් සබ්බ සංඛාර සමතයක් සිද්ධවන්නේ නැතිමත් නිසාද? අර සංස්කාර වලට යටින් තිබෙන අවිද්‍යාව වුන් කියනුව නැසත් නොපෙන නිසා වෙන යටත් පිළිසෙයින් ඒවා සංස්කාර බව වතුන් වටහා ගත්තේ ඒවා සංස්කාර බව වටහා ගත්තේ නැහැ. කල්පනා කළා මේවා ආත්මීය තත්ත්වය කියලා. ඒක නිසා තමයි දැන්ටත් ඔය Hindu යෝගීන් අතරත් ඒ වගේම ඔය කුනිෂත් දර්ශනය ආදී සඳහන් වෙනවා. උන් කල්පනා කළා මේ ප්‍රාණය මේ ආත්මේ කොටසක් කියලා. ආත්මේ එක පොත්තක් කියලා පිට පොත්ත. ඉතින් ඒ වගේම අන්නමය ප්‍රාණමය ආදී වශයෙන් ප්‍රාණමය ආත්මයක් තිබෙනවා. ඒක ඇතුළේ සංඥාමය ආත්මයක් තියෙනවා. විඥානමය ආත්මයක් තියෙනවා. ওই විදිහට ආත්මීය තත්ත්ව හැටියට කල්පනා කළා නිසා මේ විදිහේ ක්‍රියාකාරීත්වය ඒවා සංස්කාර බවවත් ඒ සංස්කාර වලට පසුබිම්වන්නේ අවිද්‍යාව බවවත් ඒ කිසිවක් උන් තේරුම් ගත්තේ නැහැ. අන්න ඒක නිසා සබ්බ සංඛාර සමත නිවන ගැන කල්පනා කරනකොට මේ සමහර විට කල්පනා කරන්න පුළුවන් සංඥා වේදිත නිරෝධී නිවන කියලා. මේක මේ අනිත් පැත්තට ගියාම මේ සංඥා වේදිත නිරෝධීන් අර සමතයෙන් ලැබිය හැකි යම් කිසි తాවකාලික සුවයක් තිබෙනවනම් ඒකේ උපරිම මට්ටම තමයි සංඥා වේදිත නිරෝධී. හත් දවසක් හරියට අර අයිස් පෙට්ටියකට දැම්මා වගේ එහෙම පිටුම එක්තරා විදිහට සමත සුවයක් ලබන්න පුළුවන්. නමුත් එතන නෙවෙයි නිවන. ඒකම නෙවෙයි නිවන. ඒකෙන් නැගිට්ටට පස්සේ අනිමිත්ත අපණීත ශුන්්‍යත වශයෙන් දැකීමෙනුයි මේ සබ්බ සංඛාර සමතේ. මෙන්න මේ කාරණේ සමහර විට අප අතරත් සොයිකුත් විදිහේ විවිධ මතභේද ඇති වෙන විදිහේ කාරණයක්. නමුත් මේ ප්‍රඥාවෙනුයි මේ විමුක්තිය ලැබෙන්නේ. මේ බුද්ධ ධර්මයට අනුව. ඒක නිසා මේවා මේ සංස්කාරවල සංස්කාර ස්වභාවය නැති වෙන්නේ. ඒ සංස්කාර වලින් නිමිති ගැනීම සංස්කාර වල නිමිති ගැනීම తත්වය සිටින දුරුනා අමිත తත්වයේ ඊළඟට මේ නිමිති නිසා මේ නිත්‍ය කියන්නේ නිත්‍ය නිමිත්ත නිත්‍ය හැකියට සැලකීම අර වෙස්වලාගත් කෙනෙකුගේ ඇඳුම් පළඳින වලට රැවටෙනවා වගේ එහෙම නැත්නම් අර පසු හිංසර සිටි ආදියට රැවටෙනවා වගේ ඊළඟට මේ නිත්‍ය නිමිත්ත නිසා තමයි ප්‍රනිදි යමකට යොමු කිරීම ඒ කියන්නේ ආසාවල් ප්‍රාර්ථනා ඇති වීම එතකොට නිමිත්ත නැතිවෙන්න ඕන ප්‍රණීතිය නැතිවෙන්න ඕන අපණීත විමුක්ත ඊළඟට මේවා නිස්සාරය හැටියට ශූන්‍ය හැටියට වැටෙන්න ඕන ආසාවක් එහෙම නැත්නම් ඒ ආසාව නිසාමයි මේ දෙයක් අපි සාරයක් ඇති කියලා කියන්නේ හරය මේක මොකද්ද හරය පරමාර්ථය කියලා අහන්නේ අපට ඕන කමක් තියෙනකොට එතකොට අන්නේ ඉගේ මේ අනිමිත් අපණීත ශුන්්‍යත කියන මෙන්න මේ උත්‍ෘෂ්ඨ දර්ශනයේ මේ බුදු පියාණන් වහන්සේ මේ සබ්බ සංඛාර සමත තත්ත්වයට පැමිණේ අන්නේ එතකොට මේ සංස්කාර කියන වචනේ මේ අපි චිත්‍රපටි පිළිබඳව මේ උතුමාවල් දැක්කේ මේ කාරණාත් ගීතවාදිත ඒ හේම පිළිබඳව යම් කිසි නොතකීමකින් නොවේ අත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මත්තක නිදම් වික්කවේ අරියස්ස විනී යදිනම් නැච්ඡන් කියලා මේ ආර්ය ව්‍යවහාරයට අනුව මේ නාට්‍ය කියලා කියන්නේ උමුතු වීමක් මොකද උමුතුකාරයෙක් කරන්නේ දඟලනවා එකක් එතකොට මේ නාට්‍ය කියන එක ධර්මයට අනුව බලනකොට මේ සංස්කාර කියන පදයටම අනුව කල්පනා කරලා බලනකොට මෙතන තියෙන එක්තරා විදිහක දඟලීම් සහ දඟලීම් සමූහයක්. දැන් අර පෙරහුරුවක් දැන් මේ වෙන සංසාරයේ තිබෙන කොයිතරම් ගැටලු සත්‍ය මේ සංසාර ප්‍රශ්න විසඳන්න බැරි මක් නිසාද අපි කර්ම කරලා ඊළාට විපාක විඳින අවස්ථාවේදී කල්පනා කරනවා ඒ විපාක මේ කර්ම විපාක හැටියට සැලකන්නේ නෑ ඒත් මමයේ විඳින්නේ කියලා. එතකොට මමයේ කියලා හිතාගෙන කරනවා මමයේ කියලා හිතාගෙන විඳිනවා. ඒ විඳීම නිසා එතන මමත්වයේ තියෙන නිසා තවත් එකතු වෙනවා. මේක මහා අර දඟලන ස්වභාවයක් මෙතන තියෙනවා. දැන් මේක නූල් බෝලයක් අර අවුල් වුණා වගේ දැන් සමහර විට අවුල් වෙච්ච නූල් බෝලයක් සාමාන්‍ය නොදන්න කෙනෙක් ලියන්න ගියොත් මේක කොනක් ලියාගෙන යනකොට ඔන්න අනිත් කොන පටලවෙනවා. අන්න ඒ වගේ මේ සංසාර නූල් බෝලේ පිළිබඳව තියෙන්නේ අර කර්ම කරන අවස්ථාවේදී මම කියලා හිතාගෙන කරනවා ඒ විපාක විඳින අවස්ථාවේ මේ කර්මයේ විපාකය කියලා කල්පනා කරන්නේ ඒ විපාක කියලා ඊළඟට ඒකෙදී නිසා තියෙන නොයෙකුත් ඇලුම් ගැටුම් ආදී නිසා තවත් එක තියෙනවා කර්ම. ඔන්න ඔය විදිහේ මෙතන පෙනෙන්නේ අපිට අර ඇත්ත වශයෙන් කියනවා නම් නාට්‍යයක පෙරහුරුවක් නාට්‍යයක අරැඳීමක් දිහා කෙනෙක් බලනවා නම් ඒක සාමාන්‍යයෙන් පසුබිමි නරඹන්නන්ට බැරි විදිහටයි ඒ සැරසිලි ආදිය කරන්නේ. දැන් කෙනෙකුට හොරෙන් හරි ගිහිල්ලා බලන්න පුළුවන් නම් නාට්‍ය ශාලාවක ඒ වේදිකාවට පිටිපස්සේ නඩු නිලියන් හැඩ ගැසෙන හැටි අර නොයෙකුත් වර්ණ වර්ග දමලා අර විමුක්ති අය සුරූපී වෙන හැටි සාමාන්‍ය හිඟන්නන් වගේ අය රජවරුන් වෙන හැටි ඔහ දකින්නම නම් ඒකත් නාට්‍යයක් නේද කියලා කෙනෙකුට කියනවා. ඒක මහා නාට්‍යයක්. උන් ඔය වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස විතර්ක විචාර සංඥා වේදනා ආදී මේ යටතත්වයේ පවා එක්තරා තියෙනවා නාට්‍ය ස්වරූපයක්. කෙනෙක් මේක නුවණින් දකින්නවා නම් කලකිරෙනවා. සමථයෙන් කරන්නේ මේවා తాවකාලික සංසිඳවලා එක්තරා විදිහක ඒකත් අවශ්‍යයි සමාධිය වශයෙන් අර උද්ධච්ච ආදී නැති වීම සඳහා එක්තරා සුවයක් ලබා ගන්නවා. නමුත් අවිද්‍යාව නැති වෙනවා. ඒක නිසා තමයි විදර්ශනාවේදී අර සංස්කාර හැටි තේරුම් ගන්න බලනවා අවිද්‍යාව තුරන් කරලා. සංස්කාර හැටි වැටෙන්න වැටෙන්න අවිද්‍යාව තුරන් වෙනවා. අවිද්‍යාව ඉවන් වෙන්නේ ඉස්සෙන මේ සංස්කාර ස්වභාවය නැති වෙනවා. එතකොට අන්නේ සංස්කාර ස්වභාවය අර ප්‍රඥාවෙන් අර අනිමිත්ත අපනිහිත ශුන්‍යත වශයෙන් දැකලා මේවත් ඇත්ත වශයෙන් සංස්කාර නොවන තත්ත්වයකට එනවා. මෙතන මහ පුදුම වැඩක් සිද්ධ වෙන්නේ. අර දඟලීන් කියන වචන දෙකේ තවදුරටත් කල්පනා කරනවා නම් මුළු ලෝකෙම තියෙන සංසාරෙම තියෙන දඟලන ස්වභාවය. මේක මේ දඟලීන් පොතනින් කෙලවර වෙලා දඟලීන් පොතනින් පටන් ගෙනවද කියලා කියන්න බැරි තරම් තත්ත්වයක් තියෙනවා. නමුත් මේ හැම එකක්ම නැති වෙන්නේ අර මේක පිළිබඳව තියෙන තණ්හාව උපාදානිය අතිහැරිය අවස්ථාවකයි. අන්නේ මේ විදිහ දෙයක තමයි මෙතන මේ සංස්කාර වලින් අපේ ජීවිත යොමු කරන්නේ. මේ සංස්කාර පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කෙනෙක්ගෙන් කළොත් මෙන්න මේ සංස්කාර වල තිබෙන මේ අවිද්‍යාවට ඇති සම්බන්ධතාවය හරියට අර චිත්‍රපටියක නාට්‍යයක ඒ පසුබිමෙහි කරන අර ඇඳීම් රාශිය වගේ. එතකොට මේ විදිහට අපි කල්පනා කරලා බැලුවොත් ඊළඟට මෙන්න මේ සංස්කාරයන්ගේම සකස් වීම වලින් මේ නාට්‍යයක් හැදෙන්න වගේ මේ මුළු මහත් සංසාරයම එක්තරා විදිහක අභිසංකත චේතනාවලින් නිපදුනේ නැත්නම් ගොඩනගන ලද දෙයක් බවයි මේ ධර්මානුකූලව පෙන්වන්න කරන්න පුළුවන් වන්නේ. මෙන්න මේ සංස්කාරයන් නිසාම අර දැන් අපි සිනමා උපමාවට ආයිත් ලංකුනොත් අපිට හිතා ගන්න පුළුවනි සාමාන්‍ය ලෝකයා චිත්‍රපටියක් දැක්කයි කියලා කිව්වට මොකද ඇත්ත වශයෙන් පෙනෙන්නේ අර සිනමා තිරයේ ඒ බලන අවස්ථාවේ එක්තරා දර්ශනයක් පමණයි. නමුත් ඒතනත් අපි කලින් දේශනාවකදී කිව්වා අපි චිත්‍රපටි බලන්න යනවා කියලා නාට්‍ය බලන්න යනවා කියලා යනවා අපි බැලුවා කියලා යනවා. නමුත් ඇත්ත වශයෙන් ඔවුන් චිත්‍රපටියක් දුටුවේ නෑ, සම්පූර්ණ නාට්‍යයක් දුටුවේ නෑ. මොකද්ද සිද්ධ වුණේ? කොහොමද ඒක මේ චිත්‍රපටියක් දකින්න ලැබුණේ? අර සංස්කාර සංතතියෙන් අර විඥාන තිරේ නාම රූපයක් මවා ගන්න වගේ අර සිනමා තිරේ වැටෙන ඒ ජවනිකා සමූහය මේක එකතු කර ගන්නවා, මේකෙන් කතාන්තරයක් හදා ගන්නවා, ගොඩනගා ගන්නවා අර නරඹන්න. මේ කියන්නේ දැන් සමහර විට චිත්‍රපට ශාලාවක ඒ කවුරුවත් නරඹන්නේ නැති අවස්ථාවක චිත්‍රපට සේවා රූපතක් සේවාපතක් ඒ විදිහට තිරේ වැටෙන සැලැස්සුවෝ මේක චිත්‍රපටියක් වෙනවද? ඒ කියන්නේ ඒ චිත්‍රපටිය ඒ විදිහට පෙන්වන්න පටන්ගෙන ඒක මැද හරියදී කෙනෙක් ආවොත් ඒ ශාලාවට අර චිත්‍රපටියේ Tamanට දකින්න ලැබුණු හරිය කෙසේවත් සලකා ගන්න බෑ. ඒක ගියාමයි, ඒ සංස්කාර ගියාමයි. නමුත් මේක හරියට චිත්‍රපටියක් වෙන්නේ එතකොට. මේකට අර නරඹන්නන් විසින් පාවිච්චි කරනවා මේකට එක්තරා ලාටුවක් සංහාවක්. මේ තණ්හාව පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා ලක්ෂණ තුනක්. සෝනෝ භවික නන්දි රාගසගත తත්‍ර తත්‍ර අභිනන්දිමි කියලා. එතකොට තණ්හාවේ තිබෙන එක ලක්ෂණයක් සෝනෝ භවික කියලා කියන්නේ ඒක අර පුනුල් අර්ථයෙන් ගත්තොත් පුනර්භවයක් ඇති කරන. මේ පුනර්භවයක් ඇති කරනවා කියලා කියනකොට කෙනෙක් කල්පනා කරනවා මේ සංසාරයේ එක භවයක් තව භවයක් හා ගැලපීම පමණයි කියලා මෙතන කියන්නේ. නෑ, මේ හැම මොහොතක් පාසාම මේ සංස්කාර මේ එකකට එකක් ගලපන. දැන් අර චිත්‍රපටියක් බලන කෙනෙක් පළමු ජවනිකාව අනිත් ජවනිකාවත් එක්ක සම්බන්ධ කරලයි දෙවෙනි එක තේරුම් ගන්නෙ. අන්න ඒ විදිහට තමයි අර චිත්‍රපටිය බලලා ඇවිල්ලා කියන්නේ අපි චිත්‍රපටියක් දුටුවා කියලා. ඇත්ත වශයෙන්ම මේ සමූහයම එකපාරටම අර තිරේ වැටෙනවා නෙවෙයි. නමුත් අර එකකට එකක් ගලප ගන්නවා. අන්න පොනෝ භාවික. අර කලින් ජවනිකාව මේ ඊළඟ ජවනිකාවට සම්බන්ධ කරනවා පුනර්භව වශයෙන්. නැවත හට ගන්න ඕන කියන අදහස තිබෙනවා. නැවත හට ගන්න ඕන පුනර්භව. පුනෝ භාවික. නන්දි රාග සහගත. ඊළඟට තිබෙනවා මේ චිත්‍රපටිය රස විඳින්න ඕන කරන අනිත් දෙහෙත නන්දි රාග සහගත. මේක පිළිබඳ සතුටු වන ස්වභාවයක් සහ ඇලෙන බව නන්දි රාග සහගත. මේ සංහාවේ තිබෙනවා විශේෂයෙන්ම මේ ලාටුවක් වගේ ලාටුවක් කියන වචනයක් යොදලා තියෙනවා. ලෝප සංහාවට යොදන එක වචනයක් තමයි පර්යායපදයක් ලෝප. විසත්තිකා කියලා යොදනවා යමක් අලවන කියන අර්ථය. ඇලෙන අලවන සුළු බව. මේ රාග කියලා කියන්නේ රංජන මේක තියෙනවා අර අලවන අර්ථය. එතකොට අර සංහාවෙන් ආසාවෙන් ආසාව මගින් මේ ජවනිකා සමූහය අලවනවා. ඊළඟට සත්‍ය තත්‍රා අභිනන්දිනි විශේෂයෙන් සතුටු වෙනවා ඒතන සතුටු වෙනවා කියන අර එක්ක ගමන් කාවල් වල එකකට ටිකක් සම්බන්ධ කරනවා මේන් තමයි කථාන්තරය ගොඩනගා ගන්න මෙන්න මේ නිසා තමයි අපි කිව්වේ එකම සිනමාශාලාවකවත් මෙතෙක් චිත්‍රපටියක් පෙන්වන්න නැත එකම නාට්‍ය ශාලාවකවත් නාට්‍යයක් පෙන්වන්න නැත නමුත් මේ ගීචය දුටුව එක්තරා ආකාරයකින් දුටි කොහොමද මෙන්න තම තමන්ගේ මේ කෙලස් ලාටු වලින් මේව අලවාගෙන නිපදවා ගත්තා සංස්කරණය කළ ගත්තා එතකොට මෙන්න මේ විදිහටම ලෝකයේ ලෝක සත්‍යයා විඥාන tire සංස්කාර සම්පතියෙන් නාම රූප චිත්‍රපටියක් මවා ගන්නවා නාම රූපයක් මවා ගන්නවා මේ ඒක නිසා තමයි දැන් නාම රූප සංස්කාරයන් සම්මර්ෂණය කිරීම ආදී වශයෙන් විදර්ශනා යෝගින් විතර පාවිච්චි කරන වචන ඔය විදිහට තේරුම් ගන්න මේ නාම රූපය කියන එක මේක සැබෑ දෙයක්ද මේක ගැන අපි කලිනුත් පළමුවෙනි දේශනාවෙන්වත් යම් කිසි දෙයක් ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ එක්තරා ගාථාවක් ප්‍රකාශ කරනවා ද්වේතානුපස්සන සූත්‍රයේ සුත්තනිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රයේ අනත්තනි අත්තමානි සත්ත ලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මි ඉදං සත්‍යන්ති මඤ්ඤති අනත්තනි අත්තමානි සත්ත ලෝකං සදේවකං අනාත්ම වූ දේහි ආත්මයක් දකින දෙවියන් සහිත ලෝකයා දෙස බලව නිවිත්තං නාම රූපස්මි නාම රූපේහි වැදගෙන නාම රූපය තුළට රිංගාගෙන නිවිත්තං නාම රූපස්මි ඉදං සත්‍යන්ති මඤ්ඤති මේක ඇත්තයයි මේක සත්‍යයයි හඟි නෝකයෝ ගාථාවේ අදාන බුදු පියාණන් වහන්සේ මේක ඇඟිලි දික් කළ කියනා වගේ දෙයක් මේන් පෙන්නනකොට නාම රූපයේ ව්‍යාජ ස්වરૂපය මේ නාම රූපය අර අපි කිව්වා දැන් කලින් අර සිනමා tire ඇත්ත වශයෙන්ම එක දර්ශනයක් ලොටින්නේ ඒක අවස්ථාවක ඊට වඩා හොඳ දැන් සිනමා tire වල ඉතාම ශීඝ්‍රයෙන් එක කෙරෙන නිසා කෙනෙකුට හිතා ගන්න අමාරු මේක එක දර්ශනයක් කියලා අපි හිතමු දැන් නාට්‍යයක නම් එක ජවනිකාවක් ඉවරුණාට පස්සේ අනිත් ජවනිකාවේ එනකන් අර තිරය පහතට යනවා ආයි ඉස්සෙනකම් බලාගෙන ඉන්නවා මේ නරමන්න. නමුත් බලාගෙන ඉන්නේ අර ලාඩු ටික ලෑස්ති කරගෙන. ඒ ජවනිකාව අර ජවනිකාවත් එක්ක යොදු කළ මේ නාට්‍ය හදාගන්න. අන්න එතකොට ඒ විදිහට මේන් පෙළනවා එතකොට අර නාම රූපය අර සිනමා තිරේ මේකේ දැන් සිනමා තිරේ කිසියක් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. යම් කිසි ජවනිකාවක් ඒ සිනමා තිරේ වැටුණා නම් කලින් වැටුණු ජවනිකාලා ඒවා ගියා ගියාමයි. ඊළඟ එන්න තියෙන ඒවා තාම ආවෙත් නෑ. ඒ වැටෙන දේ එතන රැඳෙන්නේ නෑ. ඉතින් මෙතන ග්‍රාහ්‍ය ස්වરૂපයක්, හිම්පිටිම රැවටිලි ස්වરૂපයක් මෙතන තියෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු දැන් සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා ඒ දණ්ඩක් කුඩින් යන බල්ලෙක් සමහර වෙලෙ හිටි ගමන් මැදදි නැවතිලා වතුරට එබිලා බලලා සමහර විට වල් ගෙවනනවා, ගොරවනවා. එහෙම නැත්නම් ශරීර සරේ ආයිත් අර වතුර දිහා බලනවා මොකද්ද මේ කරන්නේ කියලා බලුවාම අර වතුරේ පෙනෙන ඡායාව දැකලා බල්ලා හිතනවා මේ වෙන බල්ලෙක් කියලා. ඉතින් සමහර වෙලාවට මිත්‍ර ලීලාවකින් වල් ගෙවනන්නේ අර ගොරවනවා සමහර වෙලට සායෙන් ඉන්නත් නම් ඉදිරිය බලනවා අර කුතුහලය නිසා. ඇලීම් ගැටීම් මොහ. එතකොට බල්ලා කල්පනා කරන්නේ මේ පෙනෙන නිසා බල්ලෙක් පෙනෙන නිසා බලනවායි කිය. නමුත් ඇත්ත වශයෙන් සිදුවෙන්නේ මොකක්ද? බලන නිසායි පෙනෙන්නේ. බල්ලා බලන නිසායි පෙනෙන්නේ. නොබල හිටියනම් පෙනෙන්නේ නැහැ. නමුත් බල්ලා කල්පනා කරන්නේ පෙනෙන නිසා බලනවා කිය. මෙන්න මේ විදිහේ දෙයක් මේ නාම රූපයේ පිළිබඳව, මේ සංස්කාරයන් පිළිබඳව, මේ ලෝකයේ මේ අපේ ඉන්ද්‍රිය විඥානය පිළිබඳව සිද්ධ වෙනවාද? පටිච්ච සමුප්පාදයේ රහස මෙතනයි තියෙන්නේ. ඒ කියන්නේ අර දැන් චිත්‍රපටියක ගැන අපි නමතක් කිව්වොත් නරමන්නේ නැති අවස්ථාවක අර සේ ආරූපට යවුවනම් ඒතර චිත්‍රපටියක් කොතනකවත් සටහන් වෙන්නේ නැහැ. හිතක් නැහැ මෙතන. ඒක නිකන් වැටුණා විතරයි. නමුත් අර කවුරුත් හිටියනම් මේක ස්පර්ශ කළා නම් ස්පර්ශ ආයතන වලින් ස්පර්ශ කළා නම් එහෙන් දැකලා කනින් අහලා හිතෙන් මේවා ස්පර්ශ කළා නම් චිත්‍රපටිය ආසාවෙන් යුක්තව අන්න චිත්‍රපටියක් එතන ඇති වුණා, නාට්‍යයක් ඇති වුණා, නිෂ්පාදකෙන් හිතන ඔවුන් කියලා මේවා හැදුවේ කියලා. අවසාන වශයෙන් බලනකොට අර නරඹන්නන් විසින් තමයි නාට්‍යයක් චිත්රපටයක් නිපදවන්නේ. ඒ වගේම මේ ලෝකයේ ඇති දේවල් මේ හැම එකක්ම අපි හිතනවා සත්කාය දෘෂ්ටි කියලා කියන්නේ ඕකයි. අර බල්ලාගේ තියෙන සත්කාය දෘෂ්ටි නිසා තමයි කල්පනා කරේ අර වතුරේ බල්ලෙක් ඉන්නවා. මම නොබැලුවත් බැලුවත් බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා පෙනෙන නිසායි මම බලන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම බල්ලා එබිලා බලන නිසායි පෙනෙන්නේ. එතකොට ඔන්න ඔතන තියෙන පටිච්චසමුප්පාදය කියන වචනේ. ඒක පටිච්ච කියන වචනේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක්. සම්බදීව තිබුණු ඒ දාර්ශනික පරම්පරාවේ නොයෙකුත් වචන බුදු පියාණන් වහන්සේ තමන්ගේ ධර්මයට ඇඳාගත්ත ලං කරගත්ත සමහර විට අර්ථ වෙනස් කරගෙන ඒවා පාවිච්චි කළා. නමුත් පටිච්ච සමුප්පාද කියන වචන නම් වෙන කිසිම දර්ශනයක. ඒක විශේෂත්වය තියෙන්නේ මේ පටිච්ච, මෙන්න මේ පටිච්ච කියන වචනය. පටිච්ච සමුප්පාද කියන වචනේම අර්ථය බුදු පියාණන් වහන්සේ මෙතර අවස්ථාවකදී විග්‍රහ කරනවා. දැන් කවුරුත් දන්න කාරණයක් තමයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ දුක, මේ සියලුම දුක පටිච්ච සමුප්පන්නේ කියලා. ඊළඟ දුක කියලා කියන්නේ මොකද්ද? ඒක විග්‍රහ කරනවා. සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ. සැකෙමින් සැලකුවා පංච උපාදානස්කන්ධේම දුක. එතකොට දුක හේවත් මේ පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්නයි. බුදු පියාණන් වහන්සේ කොහාන කියන භික්ෂුන් වහන්සේට සංයුත් සංගයේ ඒ විලාං සංගීතයේ සඳහන් සූත්‍රයක ප්‍රකාශ කරනවා. පටිච්ච සමුප්පන්නං කෝ උපමාන දුක්ඛං දුක්ඛං මය. කිං පටිච්ච පස් සංපටිච්ච. කොහාන මා විසින් මේ දුක දුක පටිච්ච සමුප්පන්නයයි දේශනා කරලාදී. කුමක් ප්‍රත්‍ය කරගෙනද? කිං පටිච්ච පස් සංපටිච්ච. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන. එතකොට මේනුත් වෙන්නේ අර ස්පර්ශය නිසා තමයි, ස්පර්ශ කිරීම නිසා තමයි, කලායතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා තමයි මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට අපි කල්පනා කරලා බැලුවාම මේ යමක් පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ මෙන්න මේ විදිහට කලායතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා. අනිච්ච කියලා කියන්නේ ඒකයි. දැන් අර චිත්‍රපටියක් කරන්න තිබුණා නෝවේ. මේ එක එකක් මේ ස්පර්ශ කිරීම නිසා මේක ඇති වුණා මේ විදිහට. ඒ වගේම සංකතම් පටිච්ච සම්පන්න මේක සංකත ස්වභාවය සකස් කරන ලද ස්වභාවයෙන් එක්කම ඒ ස්පර්ශය නිසා මේ විදිහට බලනකොට දැන් විඥානයේ අபிසංකතය කියලා කියන්නේ අபிසංකත විඥානය කියලා කියන්නේ අන්න අර නාම රූපයේ බැඳෙන විඥානය අර දැන් චිත්‍රපටයක් නරඹන අවස්ථාවේ ඉරේ වැටෙන ඒ ජවනිකාවත් එක්ක ඒ බලන පුද්ගලයා ඒ හඳුර ගන්නවා සමාජ රුචි අරුත් සම්බන්ධ ඒවා වින්දනය කරනවා ඒ වගේ අර නාම රූපය ආත්මත්වයෙන් ගැනීම නිසා නාම රූපේ විඥානය බැඳෙනවා. ඉබඳු මේ විඥානය තමයි නාම රූපේ පිහිටි විඥානය තමයි අபிසංකත විඥානය කියන්නේ. එතකොට නාම රූපයක් නැති නාම රූපයක් පිළිඹු නොවන විඥානයකුත් තියෙන්න පුළුවන්ද? පුළුවනි. අන්න ඒක තමයි අනිදස්සන විඥානය කියන්නේ. මොන දැන් ඊළඟට අපි එන්නේ අර සාමත්ම ගැඹුරු ධර්ම කොටසකට. ඒ කියන්නේ පෙර අපර දෙවිගම පඬිවරු නොයෙකුත් විදිහට විග්‍රහ කරන්න උත්සාහ කරන ඉතාමත්ම ගැඹුරු ගාථා ධර්මයක් සඳහන් වෙනවා දීඝනිකායේ කේවඩ සූත්‍රයේ අගට සඳහන් වෙනවා විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබං උච්ච ආපෝච පඨවි තේජෝ වායෝ න ගාධති උච්ච දීඝං ච රස්සං ච අනු චූලං සුභා සුභං උච්ච නාමං ච රූපං ච අතේතං උපරුද්ධති විඥානස නිරෝධේන එච්ඡේතං උපරුද්ධති කියලා මේ ගාථාවට නියුතුත් විදිහ අර්ථ අටුවාවක් දීලා තිබෙනවා. ඒකාර්ථයක් නෙවෙයි නිශ්චිත අර්ථයක් නැතිව අර්ථ රාශියක් දීලා තියෙනවා. කෙසේ වෙතත් අපි මෙතෙක් කරගෙන ආපු මේ කතා මාර්ගයට මුල් තැන දීන් වශයෙන් අපි බලමු මේ අටුවාවේ විවරණයට කලින් මේ විවරණ මාර්ගයෙන් මේ ගාථාවට අර්ථයක් හොයාගන්න පුළුවන්ද කියලා. ඊට කලින් මේ අනිදසන විඥානයේ පිළිබඳ ගාථාවට පසුබිම වන කාරණා ඒ සූත්‍රයෙන්ම මතු කරලා ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කේවඩන නැති ගෘහපති පුත්‍රයාට මේ විඥානං අනිදස්සනං ආදී ගාථාව ප්‍රකාශ කරන්ට උදුණු අවස්ථාව. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ භික්ෂු සංඝයා අතර මේ ඊට කලින් අවස්ථාවක තව භික්ෂුවකට ඇති වුණු යම්කිසි ප්‍රශ්නයක්. මොකක්ද? අත්ථ ඉමේ චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධංති. සේයති ඉදං පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු इति. මේ සතර මහා භූතයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයෙන් කොතැනකනම් නිරුද්ධ වෙද්ද කියලා මේ ප්‍රශ්නයක් මේ භික්ෂුවට ඇසියලා බුදු පියාණන් වහන්සේ ළඟට නෙවෙයි ගියේ. ඒ භික්ෂුව කල්පනා කරන්නේ නැති මේ කොතනක හරි වෙනම තැනක මේ සක්වලේ ඒක නැති වෙනවා කියලා හිතාගෙන මේ කරේ මොකද්ද? ඒ භික්ෂුවට අභිඥා තිබුණ නිසා 이르දි බල උපදවාගෙන දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ගිහිලා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් ඇසුවා කොතැනක මෙන්න මේ මහා භූත ධර්ම නිරුද්ධ වෙන්නේ කියලා. ඒ දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් කාටවත් තියාගන්න බැරි වුණා. අන්තිමේදී මහා බ්‍රහ්මයාම කිව්වා, "ඇයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නැතුව මා ළඟට ආවේ කියලා." එහෙම කිව්ව නිසා අන්තිමට ඒ භික්ෂුව බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්නය විමසුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් එක්තරා විශේෂ සකස් කිරීමක් කළා ඒ ප්‍රශ්නයේ. මහාන ওই විදිහට නෙවෙයි ඒ ප්‍රශ්නය ඇසියුත්තේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඒ ප්‍රශ්නයම වැරදි.
කොතැනක මේ සතර මහා භූතයන් නිරුද්ධ වෙනවද කියන අහන ප්‍රශ්නෙම වැරදි. ඒක නැගිය යුතු උත්තර ආකාරයක් තිබෙනවා. මෙන්න ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි. හත් ආපෝත පඨවි තේජෝ වායෝ නගාදති හත් දීඝං චරසං චානු සූලං සුභාසුකං හත් නාමං රූපං ච අසේතං උපරුජ්ජති. කොතැනක නම් හත් ආපෝත පඨවි තේජෝ වායෝ නගාදති පඨවි ආපෝ තේජෝ වායෝ නගාදති. එතන විශේෂ වචනයක් සඳහන් වෙනවා. නගාදති කියන්නේ මේ සතර මහා භූතයන් පීඨන්නේ නැත්තේ කොතනද? නිරුද්ධ වීමක් ගැන නෙවෙයි එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ලෝකේ යම් කිසි තැනක සක්වල යම් කිසි තැනක සතර මහා භූතීන් නිරුද්ධ වෙනවා කියන එකක් නෙවෙයි. කොතැනක නම් මේ සතර මහා භූතීන් ප්‍රතිෂ්ඨාවක් නිරබද්ද මේ විදිහට අහන්න ඕනේ. ඊළඟට කත්ථ දීගංච රසං එපමණක් නෙවෙයි. දීගං රසං කියන්නේ දිග කොට. කත්ථ දීගංච රසංච අනු ස්ථූලං කියන්නේ කුඩා මහත් අනු ස්ථූල කියන එක. සුභාසුභං සුභ අසුභ මේ දිග කොට කුඩා මහත් සුභාසුභාදී දේවල් මේවා කොතනද තියෙන්නේ. ඊළඟට කත්ථ නාමං ච රූපං ච ආසේ සංකරුච්චති. ඒ වගේම නාමයක් රූපයක් කොතැනක උපරෝධණය වේද? උපරෝධණය වෙන කියලා කියන්නේ බලක්වනු ලැබේද? බලක්වාලනු ලැබේද කියලා බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නේ නැගිය යුතු ආකාරය පෙන්නලා ඊළඟට තමයි අර අලින ප්‍රකාශ කළ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ. විඥානං අනිදස්සනං අර කියාපු සත්‍යය ඇති වෙන්නේ මෙන්න මේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පතං. ඒ ගාථාවේ අර්ථය අපි ඊළඟට බලමු. ඒ නිල් පදයේ අර්ථය අපි එකපාරටම කියන්නේ නැහැ. ඒ මොකද ඒ එක එක පදයකම තියෙන මහා ගැඹුරු අර්ථ රාශියක්. ඒක නිසා ඒ පදයේ හිම්ම අරගෙන අනිදස්සන වූ අනන්ත වූ සබ්බතෝ පද වූ විඥානයෙහි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පතං උත්ථාපෝච පඨවි තේජෝ වායෝ. මෙන්න මෙතනයි ආපෝ පඨවි තේජෝ වායෝ කියන ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ. උත්ථ දීඝං චරසං චානු ස්ථූලං සුභාසුභං. ඒ වගේම මෙන්න මෙතන දිග කොට කුඩා මහ සුභ අසුභ ඒ වගේ නාමයක් රූපයක් මෙතන උපරෝධණය වෙන්නේ වලක්වනු ලැබෙන්නේ. විඥානස්ස නිරෝධේන එක්කේසං උපරිද්ධති. විඥානය ආගේ නිරෝධයෙන් මෙය වලක්වාගන්න ලැබෙනවා. එතකොට දැන් කාලය අවසාන වෙන්න ලඟ නිසා ගාථා ධර්මයේ ඊළඟට තිබෙන අර්ථ විවරණ අපට පසුවයි කියන්න සිද්ධ වෙන්නේ. අදට ඒක නිසා මේ දේශනය අතුරු කරනවා.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.